விசாரஜன பண்ண கேட்டும் பார்த்தா தேவனி வெண்கல தீனிய யுவாதே கர்வ கிராமத்துமா
ගරු කථානායකතුමනි අයවැය විවාදයේ ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් අමාත්‍යතුමා හැටියට ජනාධිපතිවරුන් විසින් මෙම විවාදයට සහභාගී වීමට හැකිවීම මා විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා හැටියට අගය කරනවා. ශ්‍රී ලංකාව පසුගිය කාල පරිච්ඡේදයේ මුහුණ දුන්නු අමාරු මූල්‍ය හා ආර්ථික කඩාවැටීම මේ සභාව කවුරුත් පිළිගන්නවා. ඒ වගේම රටවැසියාත් පිළිගන්නවා. ඒ නිසාම ඇතිවුණු අර්බුදයේ හමුවේ අපේ ආණ්ඩු වෙනසකට භාජනය වුණා පාර්ලිමේන්තුව සමග. ජනාධිපතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජය භාර ගැනීමත් අපේ ආණ්ඩුව අලුතෙන් අමාත්‍යතුමාලා සමග දිවුරුන්දීමෙන් පසුන් ඒ අභියෝගයට මුහුණ දෙන දුෂ්කර කාල පරිච්ඡේදයට අපි ගත කරන්න තියෙනවා. අප විතර නෙමේ අපට වැඩිය අප රට ජනතාව. නමුත් මං ඉතාම විශ්වාසයෙන් යළිත් සඳහන් කරනවා දැන් අපි ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය කියන ගමන් අවස්ථාවකට පැමිණෙන්න පුළුවන් තත්ත්වය සකස් කරගෙන. එය මා විතරක් නෙමෙයි ජාත්‍යන්තර හා අපේ රටේ මේ ශේස්තර ගැන කරුණු සමීක්ෂණය කරන සෑම ආයතනයක්ම ප්‍රකාශ කර තිබෙනවා. We are moving from stability to growth. දේශපාලන ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. ආර්ථික ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. ඒට සම්බන්ධ ආර්ථිකයේ කේන්ද්‍රස්ථාන සේවාංශ රාශියක් වෙනදා වාගේම කටයුතු කරන්න පුළුවන් තත්ත්වයට දේශීය හා විදේශික හුවමාරු සිදුවෙමින් ආර්ථික වර්ධනයක් සිද්ධ වෙනවා. මම මුලින්ම සිහිපත් කරන්න කැමති මේ සඳහා දේශපාලන ස්ථාවර භාවයක් ගේන්න අපේ ආණ්ඩුවට අපේ මන්ත්‍රීතුමාලට පුළුවන්කම ඇති වුණා. ඒ මත තමයි අස්ථාවර අවිනිශ්චිත සැක දුරු කරලා ආර්ථිකය සත්‍යමත් කිරීමේ අවස්ථාවට අපිට ගමන් කරන්න පුළුවන්. ඒ සඳහා ඇති කරන ක්‍රියාදමේ උට්ටාන වාහෝ සතිමතෝ සුච්චකම්ම මස්ස විසම්මකාරිනෝම් සන්තස්සද ධම්ම වර්ණින්නෝම් අප මත්තස්ස යසෝ ආදි වඩ්ඩානි. උත්සාහවන්ත භාවය තමයි රජයට තිබුණු ජනතාවට තිබුණු ලොකුම ශක්තිය බවට පරිවර්තනය වුණේ. ඒ ලෙස තමයි ශ්‍රී ලංකාව අද මේ තත්ත්වයට විවිධ විවේචන මත පැමිණ තිබෙනවා. මම මුලින්ම අප රට ගොවි ජනතාවට යළිත් වරක් ගිය වසරේත් අපි විශ්වාසය තිබ්බ ගොවි ජනතාව කෙරෙහි මේ අර්බුද කාලයේ විශ්වාසයේ තිබ්බ අතිරික්තයක් ආහාර අස්වැන්න ලබා දීමට පුළුවන්කමට ගොවි ජනතාවට පැමිණෙන්න පුළුවන් වුණා. ඒ සඳහා ඇතිකර සහයෝගයන් මැද්දේ ඒ ජාතියට විශාල රුකුලක් වුණා. ජාත්‍යන්තර සාකච්ඡාව තිබුණේ ආහාර දුර්වල වී අපි භයානකට සාගින්නකට මුණ දෙනු ඇතයි කියා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්කම ඇති වුණා. ඒ වගේම අපේ අනිත් ශේස්ත්‍ර ජනාධිපතිතුමා අයවැය ලේඛනයේ ඉදිරිපත් කරනකොට කිව්වා ඒ ආකාරයෙන්ම යථා තත්ත්වයට ගේන හා ජාත්‍යන්තර විශ්වාසය ඇති වුණා. අපි ආරම්භ කරපු මූලික සාකච්ඡාවට ජාත්‍යන්තර ප්‍රජාව සමග එයට සහයෝගය දුන්නු සියලු ආයතන IMF ලෝක බැංකුව වර්ල්ඩ් බැංක් ADB ඒ සියලු ආයතන හා විශේෂයෙන් ඉන්දියාව මහජන චීනය ජපානය හා පැරිස්කප් මෙම්බර්ස් ඒ වගේම වෙනත් ආයතන ශ්‍රී ලංකාව කෙරෙහි යළි හිසෝසවිය හැකි මාර්ගයට ගමන් කරන්න පුළුවන් විශ්වාසය පළක. ඒ විශ්වාසය පළ කිරීම නිසා ජාත්‍යන්තර ව අපි මූුණ දෙමින් තිබුණු මූල්‍ය හා අපට අවස්ස වූ තිබුණු සහයෝගය වර්ධනය කරගන්න පුළුවන්කමට අපි පැමිණිය. ඒ නිසා ඒ කාරණාවල් පසුගම් කරගෙන තමයි අපි අද මේ අයවැය ලේඛනය සාකච්ඡා වෙන්නේ. ගරු කථානායක තෙමුණි මහා උද්ඝෝෂණයන් හඬ අපි ඇහුවා විවිධ ශේත්‍රවලින්. ඒ සෑම ශේත්‍රයක් එක්කම අපි ගමන් කර තිබෙන්නේ සම්ප්‍රදායිකව හා බලාපොරොත්තු වෙච්චි මොඩලය නෙමෙයි. ඒක තමයි බොහෝ අයට අද වැරදිලා තියෙන්නේ. ඒ වගේ මොඩලයන් තියෙනවා. අපි දැක්කා අවුරුදු 10කට කලින් ග්‍රීස්, ස්පේන් and පෝර්චුගල් the collapse and what they went through, what are the difficulties they went through. Government servants had to go home. They couldn't pay even half the salary. That was Greece. So was Spain. So was Portugal. That was the model out of which they also came out after long difficulties and assistance from the international community and monetary institutions. නමුත් මම පළවෙනියෙන් කියන්න කැමති අපේ රාජ අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා. රාජ පරිපාලන අමාත්‍යවරයා හැටියට කිසිම සේව රාජ සේවකයෙක් අපි රැකියාවකින් දොට්ට දැම්මේ නැහැ, අයින් කරේ නැහැ. හර්ෂ මගේ මිත්‍ර හර්ෂ මැතිතුමා පිළිගනීවි. එය සම්ප්‍රදායක බලාපොරොත්තු වුණ දේ නෙමෙයි. බලාපොරොත්තු වුණ දේ තමයි විශාල ප්‍රමාණයක් දහල් 13 ලක්ෂයෙන් විශාල ප්‍රමාණයක් ගෙදර යවයි පඩිගවන්න බැරි වෙයි කියන ප්‍රශ්නය. ඒ නිසා මේ එක විශ්වාසයක් පෙන්වුවේ මුළු රාජ යන්ත්‍රයේම සංස්ථා යන්ත්‍රයේම රැකියාවල් එලෙස ආරක්ෂා කරලා දෙන්නට 13 ලක්ෂයක අධික ප්‍රමාණයෙන් the relief measures that have been announced now in the budget includes 1.3 million public sector employees, 700,000 pensioners, as well as ASVASUMA, cost of which will go up to 183 billion from 60 billion. Three times we are increasing the allocations for relief. May these sectors, relief to these sectors to ease the present cost of living, which are recorded an increase during the last 2 years. We accept. All the reports have shown the difficulties the public is going through. That's why whether we will cushion this sector or people who need relief, people who are working, such sectors has been recognized and a massive allocation has been granted in the budget. අමාරුකමෙන් ජීවත්වන ජනතාවට මෙවැනි නිශ්චිත සහයෝගයන් පොදුවේ නෙමෙයි නිශ්චිත සහයෝගයන් ප්‍රකාශ කළා තිබෙද්දී අයවැය ලේඛනය අපි ඒ කිසිවක් නොලැබුණාසේ ප්‍රකාශ කරමින් සිටින්. ඒ වගේම ගරු කථානායකතුමනි අපි දන්නවා විශ්‍රාමිකයන්ගේ ගෙවීම් වැඩි කරන අවස්ථාව ප්‍රකාශයට පත් කළද වෙනවා. විශේෂයෙන් ජීවන වියදම. ඒ වගේම රාජ සේවකයන්ය 10,000කින් ඒ වැඩි කරලා තිබෙනවා. මේ අමාරුකම් මැද්දේ මූල්‍ය කළමනාකරණේ තිබෙන අභියෝග ජයගනිමින් තමයි මේ කරන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු අයවැය ලේඛනයේ සාකච්ඡා කරන වෙලාවේ මම විශේෂයෙන් අපේ රටේ වැඩ කරන ජනතාවට සම්බන්ධ ගරු මන්ත්‍රීතුමාලගෙන් ඉල්ලා සිටිනවා මේ රාජ සේවයේ 13 ලක්ෂයක්. ඒ වගේම අස්වැසුමෙන් 3 වරක් මේ ප්‍රමාණය වැඩි කරනකොට ඒ වගේම අපේ රටේ අනිත් ශේස්ත්‍ර මේට අන්තර්ගත වෙනවා. අස්වැසුම කිව්වාම විශාල ශේත්‍රයක් වැඩි හිටියන්ගේ දුර්වල කොටස් විවිධ ආබාධිතයන් ඒ වගේම කිඩ්නි රෝගාතුරුව සිටින අය ඒ වගේ විශාල කොටසකට මේ සහන දෙනවාට ඔබලා විරුද්ධ ඇයි. ඔබලා මේවා අනුමත කරනව නම් මේ ජාතික පාර්ලිමේන්තුවේ හැසිරෙන ජාතික විශේෂ අවස්ථාවකදී හැසිරීමයි. එසේ නොකොට කිසිවක් දෙන්නේ නැහැ කියන කතාව අසත්‍ය බව ප්‍රකාශ කරන්න කැමති. එද පස්සේ කරු කතා නැගතුමනි. Small and medium scale enterprises will also be getting the boost as the ADB has agreed to give us the necessary funds. Towards assisting this sector, another 30 billion assistance comes from the ADB. With other allocation, a total of rupees 250 billion has been allocated for this sector. Yali varak, yalit varak, me anshaya godanagima sandaha, tavat shaktimat kota ediriyata ganima sandaha, anuragena e api me ayavalekane ප්‍රකාශ කළ තිබෙනවා. ඒ වගේම රක්ෂණය මේට අවශ්‍යයි. මොකද අද මූල්‍ය රක්ෂණය අවශ්‍යයි ව්‍යාපාරික ප්‍රජාවට. ව්‍යාපාරික ප්‍රජාව යළි බැංකු ක්‍රමය සමග ඒ රක්ෂණය තමන්ගේ ස්ථාවර භාවය සඳහා යොමු කරන. ඒ වගේම අපේ රටේ රාජ බැංකු දෙක, විශේෂයෙන් රාජ බැංකු දෙක, proposed capital infusion of BOC and People's Bank will not only result greater banking stability, it will pave the way for these banking giants of our country to invest in advanced technology, which already the private sector banks have started implementing. They are gaining what they could have gained as a result of technological input. Tourism, another 2.3 billion towards tourism, bringing foreign exchange. මේ අංශ දෙක වගේම ගරු කතානායක තුමනි, මම විශේෂයෙන් සිහිපත් කරන්න කැමති යලිත්වර විදේශ රැකියා කරන අයගෙන් ප්‍රේක්ෂණ ප්‍රමාණය වැඩි කරමින් අපි වෙනදා තිබුණු ඉලක්කයට කිට්ටු කරන්නට පුළුවන් අවස්ථාවකට 2024 පැමිණෙන්නට පුළුවන්කම අද ස්ථාපිත වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාව කෙරේ තියෙන විශ්වාසය වැඩි කරලා අලුත් අවස්ථාවල් අපේ මිත්‍ර රටවල් ලබා දෙනවා. ඒ සේවේ යෙදී තිබෙන ප්‍රදේශවල අය වැඩියෙන් මේ ප්‍රදේශවලට මුදල් ලැබෙනවා. මේ නිසා අපි ඇයටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යම හැටියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපේ ආර්ථික මූල්‍යමය තත්ත්වය ගැන විශ්වාසයක් ඇතිකොට මෙවැනි යෝජනාව, මෙවැනි ප්‍රේක්ෂණයන් වැඩි කිරීමට අඛණ්ඩව වැඩ කිරීම රටට මේ මූල්‍යමය අර්බුදයේදී විදේශ විනිමය දැවැන්ත ශක්තියක් වෙන්න තිබෙනවා. ඒ වගේම මම සිහිපත් කරන්න කැමති මේ අවස්ථාවේදී අපේ ආයෝජනයන්, අපට ආයෝජනයන් තමයි අවශ්‍ය වී තිබෙන්නේ. මේ ආයෝජනයන් අනුගමනය කරන ඉබි ගැබි ගමන වෙනස් කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේ හැමදාම හැම ආණ්ඩුවම කතා කරනවා. අදත් BOA එක ප්‍රකාශයට පත් කළා තියෙනවා රෙඩ් ටේප් නිසා විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ප්‍රමාද වෙලා ඉන්නවා කියලා. ඒ සඳහා ජනාධිපතිතුමා මේ ආයතන තුනම ඒකාබද්ධ කරමින් ඉක්මන් තීරණය ගැනීමට හැකි අලුත් වැඩකොටසක් මේ අයවැය ලේඛනයේ අපි යෝජනා කරනවා. ඒ තුලින් ප්‍රමාද වෙන ආයෝජකයන් දුර්වල කරන, ආයෝජකයන් රටට පැමිණීම කල්දමන මේ ක්‍රියාවලිය වෙනස් වෙයි කියලා අපි දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ මගින් ලංකාවේ සෑම මැතිවරණ ආසනයකම අලුත් ව්‍යාපාර ආරම්භ වෙන වැඩසටහනක් සැලසුම් කළ තිබෙනවා. ඒක 2024 සෑම ප්‍රදේශයකම සිදුවෙනවා ඇති. ඒ සඳහා මේ වැඩපිළිවෙල ඉක්මන් කිරීමට පුළුවන් ලෙස මේ ආයෝජන නීති රීති හා අනුමත කිරීම ශක්තිමත් කරන්නට ඕනේ, වේගවත් කරගන්නට ඕනේ. ඒට අපි සහයෝගයක් දැක්වීම මං හිතන්නේ ඉතාම වැදගත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕන. ගරු කථානායකතුමනි, අප දන්නවා මේ අවස්ථාවේ වෙනමිට ආයෝජකයන් ගැන කතා කරනවා වගේම ජාත්‍යන්තරව තිබෙන බරපතල තත්ත්වේ. Yesterday, the President of the United States, Joe Biden, and President Xi of China met the U.S. And there have been some confident statements that had come. But still, the battle in Palestine, the terrible situation that has come to Palestine, has not stopped. Israel has to put an end to the brutal and criminal attacks against the citizens, children, women, and citizens in Palestine. මේ වගේ බරපතලම තත්ත්වයක් අපි වෙනස් කරගත්තේ නැත්නම් එහි ප්‍රති විපාක අනිත් රටවල් වලට යන්න පුළුවන්, අපේ ජීවන තත්ත්වයන්ට බලපාන්න පුළුවන්. අපට විතරක් නෙමෙයි අනිත් රටවල්. ඒ වගේ මේ ක්‍රූරතර අහිංසක දරුවෝ, බාල වයස්කරුවන්, කාන්තාවල් රෝහලකට එල්ලබලා ප්‍රහාර එල්ල කිරීම වගේ මිලච්ච කියාන් වලින් නැවති සටන් විරාමයක් ඇතිවී මේ ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරයි කියලා මේ අවස්ථාවේ මා අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරන්න කැමති. ගරු කථානායකතුමනි, ඒ වගේම අපි මේ ඉඩම් ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා සඳහන් කරා. විශේෂයෙන් අපේ නිවාස මේ නාගරික ප්‍රදේශවල තිබෙන නිවාසවල කුලිය ඉවත් කිරීම, ඒ වගේම ඒවා පැවරීමට අවශ්‍ය පියවරවල් ගන්න. මේ තුළින් දහස් ගණනකට ජනතාවට විශාල සෙතක්, විශාල සහනයක්, ඒ අයගේ දරුවන්ටත් ඒ සහනය භුක්ති විඳින්න පුළුවන් ජීවන තත්ත්වයකට පරිවර්තනය කරන්න පුළුවන්. මේවා වෙනුවෙන් හිරවී තිබෙන විවිධ බැඳීම් මූල්‍ය මහා අනිත් බැඳීම් වලින් නිදහස් වීමට. එතකොට මේ අයවැය ලේඛනය නාගරිකව ජීවත් වෙන ඒ කුලී වැසියන් හා තට්ටු නිවාසවල ජීවත් වෙන සැමට විශාලතම සහනයක් දෙන අයවැය ලේඛනයක් බවට පත් වුණ මගේ මිත්‍ර අපේ හිටපු අමාත්‍ය H.M. ෆෞසි මැතිතුමා ඉන්නවා. මම හිතන්නේ එතුමා එකඟ වෙයි. මේ බස්නාහිර පළාතේ හා අනිත් නගරවලට දීලා තියෙන මේ සහනේ කුලී වැසියන්ට අයිතිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන අයට මේ දීලා තියෙන සහනය මෑත කාලේ ඉතිහාසයේ කවදාවත් නොදුන්නු සහනයක්. එහෙනම් අපි ඇයි විරුද්ධ වෙන්නේ? අපි අහන ප්‍රශ්නේ විපක්ෂයෙන් එකයි. මේ වගේ අවස්ථාවකට අපි මේ ගැටලු මැද පිවිසෙනකොට ඇයිද අපි විරුද්ධ වෙන්නේ? දරු කථානායකතුමනි, අනිත් ප්‍රශ්නේ ඔබතුමා දන්නවා, අපි කවුරුත් දන්නවා. අනිත් කාරණේ මම විශේෂයෙන් මේ ශ්‍රී ලංකන් ස්ටේට් ඔෆ් ද ඉකොනොමි, economic policy choices, the research papers, the collection of research papers published by the Institute of Policy Studies. මේ ඉතාම වැදගත් තව කොටසකට ජනාධිපතිතුමා පැමිණියා. ඒ කියන්නේ 1840 අපේ රටේ සුදු පාලකය ආපු දවස්වල උදුරගත්ත අපේ ගම්නියම්කා මුළු උඩරටම, මගේ මිත්‍ර අපේ මිත්‍ර ගාමිණි දිසානායක මැතිතුමාගේ ආදරණීය පුත්‍රරත්නේ මහන්ත මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා කන්ද උඩරට උරුමය තියෙන කෙනෙක්. මගෙත් එක එක නෙවෙයි. මේ අරගෙන තියෙන පියවර ජනාධිපතිතුමා තවත් වැදගත් පියවරක්. එදා සුදු ආණ්ඩුව මගින් මංකොල්ල කන්න ලද නීතිය වයින් ඉවත් වෙලා ඒ අයට 1840 බ්‍රිතාන් රජය විසින් මේ රටේ මුළු භූමිය ප්‍රමාණයෙන් 85% ප්‍රමාණයක් රජයට පවරා ගන්න ලැබුව අහිංසක ගැමියෝ උන්ගිටිතැන් නැතුව යන්ඩ සිද්ධ වුණා. මේ සැබැවින්ම රජය විසින් ජනතාවගේ ඉඩම් කොල්ල කෑමක් බව මේ රටේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය මුලින්ම ඇතිවෙන්නේ මේ අවස්ථාවේ සිට. ගොවි ජනතාවටත් ඒ වාගේ මහතලි 35 ඉඩම් සංවර්ධන ආඥා පනත ගෙනෙන්ට DS නායක මැතිතුමාට පුළුවන් වීමෙන් ගොවි ජනපද ව්‍යාපාර ගණනාවක් ආරම්භ වුණත් මේ මූලික ප්‍රශ්නය විසඳුනේ නැහැ. අපි මේ වතු ඇති කළා. ඒ වගේම වතු අවස අවට ගම්මාන ජීවත් වෙන්න බැරුව හිටිය. අදත් සමහර ගම්මානවලට යන්න එන්න පාරක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ ඉඩම් ප්‍රතිසංස්කරණය යෝජනා කරන ඉඩම් ප්‍රතිසංස්කරණය දියුණු ගම්මාන බවට පරිවර්තනය කරන්න. ඒ වාගේම දැනට තියෙන වැවිලි කර්මාන්තය තවදුරටත් වෙනසකට භාර්ජනය කරන්න. ඩයිවර්සිෆිකේෂන් ඉස් නෙසසරි. අපි යන වෙන දිස්ත්‍රික්කවල කතානායකතුමනි ඔබතුමාගේ දිස්ත්‍රික්කයට ආපු වෙලාවෙ මොකද්ද කියවුනේ? අක්කර දහස් ගණනක් මේ රජයට ගත්ත වතුවල, රජයට නොවන වතුවල අක්කර දහස් ගණනක් කිසිවක් වගා නොකර තියෙනවා. ඒ ඉඩම්වලට ඇතුළු වෙන්න බෑ. මේවා යළි වගාවකට පරිවර්තනය කරලා දැනට තිබෙන වගාවන් නොවන්න පුළුවන්. අපනයනයට හා ආහාර භෝග වගාවට අපේ අලුත් පරම්පරාව, අපේ අලුත් ව්‍යාපාරික පරම්පරාවට එක්වෙන්න පුළුවන් අවස්ථාව නිදහස් කිරීමටයි මේ තීරණය ගත්තේ. මම ඒක හිතනවා ජනාධිපතිතුමා ඉතාම වැදගත් තීරණයක්. මේ ගැන විශේෂ දේශනයක් පැවැත්වා. ඔබතුමාත් හිටියා අපේ රටේ ඌව විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රධාන කුලපතිතුමා මහාචාර්ය ජයන්තලාල රත්නසේකර. ඒ විස්තර වලින් සමහරක් මම මේ දැන් සඳහන් කරේ. ඒවා නිවැරදි කරන්න දීර්ඝ කාලයක් ගත කරනවා. ඉතින් මේ පටලය අපි කඩන්න නැතුව අපිට අලුත් ව්‍යාපාරිකයන් බවට පත්වෙන්න බෑ. සීමිත නාස්තිකාර පලදායි නොවන භූමිය වමට තබලා ඒවා දියුණු කරන අලුත් ක්‍රමවලට බහින් නැත්තං අපේ කෘෂිකර්මාන්ත අපනයනය තවදුරට දුර්වල බවට පරිවර්තනය වීමෙන් මේ මගින් නම මාවතක් විවෘත වෙනවයි කියලා අපි සඳහන් කරනවා. අපේ රටේ ජනතාවට ඒ වගේම ඒවයි වතුකම්කරු ජනතාවටද ඒ වගේ තමන්ගේ නිවාස වඩා දියුණු තත්ත්වයකට පරිවර්තනය කරන්න අයවැලේකනේ මූල්‍ය ප්‍රතිපාදන ඒ තීරණයන් ප්‍රකාශ කරලා තිබෙන. අපේ මන්ත්‍රීතුමාලට බෝ කාලයකට පස්සේ සෑම දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංවර්ධන කොමිටිවල නායකත්වයෙන් සංවර්ධන මුදල් ලබා දී යළිත් සංවර්ධනය කිරීමට පුළුවන් තත්ත්වයකට අයවැය සකස් වෙලා තියෙනවා. ඉතින් අපිට අපි මේවා විවේචනය කරන පාර්ශවයන් ගැන අපි අහන්න කැමති. අයවැය තත්ත්වය අපිට සකස් කර ගන්නට හා විශ්වාසය ඇති කර ගන්න පුළුවන් වීම නිසා අපේ ආදායම් තත්ත්වයක් අපේ වියදම් තත්ත්වයන් හරියාකාර කළමනාකරණය කරගන්න පුළුවන් වෙනව නම් 2024 ඉතාම සාර්ථකව මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න සහයෝගය පාර්ලිමේන්තු ප්‍රකාශයට පත් කරයි කියලා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවට තිබෙන මේ වගකීම අතරටම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පසුගිය කාලයේ අපේ රටේ ඒ වගේ මම සඳහන් කරන්නට ඕනේ ලංකාවේ the planters association also had raised so many issues of developing and for development and diversification of the plantation sector to enter into the international market. ඔබතුමා දන්නවා ඔබතුමාගේ ගම් ප්‍රදේශයේ අලුත් වැවිලි රාශියක් මගේ මිත්‍ර ගායන්ත කරුණාතිලක මැතිතුමා ඉන්නවා. අපිට යන වියදම අඩු කරන්නට ඔබතුමාත් සහයෝගය දක්වලා නායකත්වය දුන්නා. ඒ වැවිලි කර්මාන්තයට වියදම අඩු කරගත හැකි ලෙස කුඩා වැවිලි කර්මාන්තය බවට පරිවර්තනය වෙන්න. අද ඒ තමයි ඉදිරියෙන්ම තේ ශේෂ්ත්‍රයේ ඉන්නේ අපනයිනේ. තේ නිසා නව ආකාරයට සමස්ත ශේෂ්ත්‍රයේ වෙනසකට අපි භාජනය කිරීම අවශ්‍ය වෙනවා. මම විශ්වාස කරනවා මේ තත්ත්වයන් ගැන සලකා බලමින් අපේ පාර්ලිමේන්තුව අයවැය ලේඛනයේ මේ වැදගත් යෝජනාවල් අලුත් පරම්පරාවට පාසල් වලින් පිට වෙන මේ සංඛ්‍යා ලේඛන මම කියවන්න කාලෙ ගන්නේ නැහැ, මං ඉල්ලා සිටිනවා අන්තර්ගත කරන්න කියලා. ඒ වාගේම ඉඳම් පිළිබඳ සංඛ්‍යා ලේඛනය අන්තර්ගත කරන්න කියලා කතානායකතුමනි. It appears in this report on page 120, land statistics in Sri Lanka, the whole list is included. මේක ඇතුළත් කරන්න කරයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ මත තමයි අලුත් සංවර්ධනයකට විශ්වාසෙන්නේ. ඒ වාගේම අලුත් ආයෝජකයන්ට අලුත් ශේස්ත්‍ර අපි විවෘත කරන්න ඕනේ. මේ තෙර අපි ඉන්න ප්‍රධාන මාර්ග තුන විතරක් නෙවෙයි, අලුත් ශේස්ත්‍ර විවෘත නොකොරොත් අපේ ආර්ථිකය වැඩෙන්නේ නැහැ. ඒක තමයි ජනාධිපතිතුමා අවසානයේ කියන්නේ. අපේ ආර්ථිකය වැඩෙන්න නම් නව ශේස්ත්‍ර දොරටු වලට අවස්ථාව දෙන්න ඕනේ. ඒ දොරටුව සඳහා එක්වන්න නව පරම්පරාවට අවස්ථාව දෙන්න ඕනේ. අවස්ථාව දෙන්නට නම් අපේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්නට බැරිව පාසල් ජීවිතය හමාර කරන සියලු දෙනාට තාක්ෂණ හා දැනුම පුහුණු වෙන පරම්පරාවක් බවට පරිවර්තනය කිරීමේ සලස්ම 2024 රට පුරා අපි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. එය දැනට තිබෙනවටත් වැඩි විශාල සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න පුළුවන්කමට පැමිණෙනු. මේ තමයි කාර්මික හා තාක්ෂණ දැනුමේ දියුණුව ඇතිකරගන්නට පුළුවන් මාවත අලුත් පරම්පරාවට ලැබෙන්නේ. මෙයට සහයෝගය දක්වන ලෙසයි මම විරුද්ධ පක්ෂෙන් ඉල්ලා සිටිනේ. ඒ සඳහන් කරමින් අපි මේ පැමිණ තිබෙන දීර්ඝ අභියෝගාත්මක ගමනට විශ්වාසවන්තව ඒ දුෂ්කරතා හරහා අපි මූණ දුන්නු ගමන ස්ථාවර භාවය ඇති කරලා තිබෙනවා. අපි ඍණ වර්ධනයක හිටපු රටක් ඍණ වර්ධනය අඩු කරගනිමින් ඉදිරියට පැමිණෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඒට වැඩිය ස්ථාවර භවෙන් අපි වර්ධනය කරා ගමන් කරට හැකි ප්‍රතිඵලයකට ගමන් කරන්න දැන් විශ්වාසය පළ වෙලා තිබෙනවා. ඒ වගේම අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපට ආදායම වියදමයි අතර තිබුණු ප්‍රධාන අභියෝගය. එය ජයගැනීම සඳහා ඉතාම සැලසුමක් සහිත වැඩපිළිවෙලකට අපි ගමන් කිරීමේ ඕනෑකමක් සඳහා මේ අවස්ථාවේ අයවැය ලේඛනය සකස් වෙලා තිබෙනවා. මේට වඩා කාලය ගන්නේ නැහැ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අයවැය ලේඛනයේ ශේස්ත්‍ර සෑම ශේස්ත්‍රයකටම ඒ වාගේම දියුණු ශේස්ත්‍රවලට පිවිසෙන්නම් අලුත් වැඩපිළිවෙළවල් රට පුරාම ඇති කළ හැකි වසරක් බවට පරිවර්තනය කළ හැකි අයවැය ලේඛනයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. තරුණයන්ට කාන්තාවන්ට සහභාගී විය හැකි ඉතා කුඩා ශේස්ත්‍රයේ කර්මාන්ත නිෂ්පාදනයන් සඳහා ජනාධිපතිතුමා විශේෂ විශාල වැසිස් ප්‍රමාණයක් වෙන් කළත් වෙනවා. අපි විශ්වාස කරනවා කාන්තා ශේස්ත්‍රයට ඒ තුලින් රටේ ආර්ථික දියුණුව සඳහා ගමන් කළ හැකි මාර්ගයට අවතීර්ණය වීමට පුළුවන්කම ඇති කරයි කියලා. විවිධ ශේස්ත්‍ර ගැන සැකයන් පහළ කළ තත්ත්වයෙන් අපි මිදෙමු. මා පාර්ලිමේන්තුවෙන් විශේෂයෙන් ඉල්ලා සිටිමි සැකයන් මත තීරණය ගත්ත කාලේ අවසන් කරන්න. ගිය අවුරුද්ද පුරා මේ පාර්ලිමේන්තුවේ අපේ මිත්‍ර ප්‍රතිපක්ෂය කිව්වේ සැකයන් ඒ සියල්ල දුරු කර තිබෙනවා. ඔබලා සඳහන් කරපු සැකයන් මත කරන ලද ප්‍රකාශ ඉෂ්ට වෙලා නෑ. මම මුලින්ම පටන් ගත්තේ එයයි. මං අවසන් කරන්නේ තියලිත් ඔබට සීපත් කරමින් රාජ සේවකයන් දහස් ගණනින් දොට්ට දොනවා සිද්ධ වුණාද නෑ අලුත් මොඩලයකට ශ්‍රී ලංකාව සැලසෙනවා කියන දෙක අපි ජාත්‍යන්තර ප්‍රජාව සමග එකඟ වී තිබෙන අපට ණය ගෙවීමේ ප්‍රශ්නය අපි निराකරණය කර ගනිමින් ඉන්නවා ඒ සමගම යලිත් යලිත් නැමතුණු ව්‍යාපෘති ආරම්භ වී 2024 දී සෑම ප්‍රදේශයකටම ඒ දියුණුව ලබා ගැනීමට පුළුවන් අවස්ථාවට අපි පැමිණීමේ ක්‍රියා මාර්ගයට ඒකාබද්ධව අත්වල වැඳගෙන වැඩ කරන්න පාර්ලිමේන්තුව වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා ඒ අපිට තිබෙන වගකීමයි අපට ජනතාව ඉල්ලා සිටින දෙයයි ජනතාවගේ බලාපොරොත්තුයයි තවදුරටත් ජනතාවගේ පෙළෙන ජනතා කොට්ටාසවලට සහන දෙමින් ඒ සහන එම ජනතාවගේ ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කරමින් ඉදිරියට ගමන් කළ හැකි විශ්වාසනීය ආර්ථික තත්ත්වයකට මේ අයවැය ලේඛනය අප රට ගමන් කරවීමට හැකියාව තිබෙන බව සඳහන් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා නම්
විපක්ෂ නායකතුමා
ගරු අගමැතිතුමා මේ කෘෂිකර්ම එහෙම ගැන කතා කරනකොට මේ දැන් වෙන දෙයක් ගැන මම මේ ඔබතුමාගේ අවධානය වහාම යොමු කරන්නයි කතා කරේ දඹුල්ලේ පටන් ගත්තා ලංකාවේ පළවෙනි තෙතමනය හා මේ මේ හියුමිඩිටි උෂ්ණත්වය පාලනය කරන කෘෂි ගබඩාව ඒක තාම ඉවර නැහැ හැබැයි ඔබතුමා දන්නවා ඒක වටේට තිබිච්ච ඉඩම් කෑලි ටික එක එකනා කොටු කරගෙන පුද්ගලික කියලා බෝඩ් ගහගෙන මේ දැන් පුරවනවා කරුණා කරලා ඒක වෙන්න දෙන්න එපා කරු අගමැතිතුමා අපි එකක් තමයි මේක ඉවර කරන්න ඕනේ මේ ගබඩාව මොකද ඇත්තටම ගොවි මහත්තුරුන්ට තියෙන එකම තමන්ගේ හැමදේම මේ ස්ටෝ කරන්න බෑ නමුත් අල ටික පුළුවන් ලුණු ටික පුළුවන් මිරිස් ටික පුළුවන් ඒ ටික පුළුවන් ඒක ඉවර කරන එක එක දෙයක් හැබැයි මේ දැන් මේක පුරවනවා ඒක නවත්තන්න කරු අගමැතිතුමා කෝල් එකක් දෙන්න කවුද මේක කරන්නේ ඒක පුද්ගලික ඉඩම් නෙමෙයි
කියන කාරණේට අපි වහම් මැදිහත් වෙන්නම් ඔබතුමා දන්නවා මේක ADB ප්‍රොජෙක්ට් එකක් ඇතුළේ පටන් ගත්තේ කාලේ ඒකේ සීතකරණ පසුගිය කාලේ සභි කළා තිබුණේ නැති ප්‍රශ්නෙ තිබුණා මම හොඳින් දන්නවා ඒ ප්‍රදේශෙට ගියාම ඔය වගේ ප්‍රශ්න ඉදිරිපත් වුණා නමුත් මේ ඔබතුමා දැන් නගන ප්‍රශ්නෙට මම වහම අවශ්‍ය උපදෙස් දෙන්න
විපක්ෂ නායකතුමා මුදල් අමාත්‍යවරයා කතාව ආරම්භ කරේ අයවැය කතාව ආරම්භ කරේ ත්‍යග්ග පජ්ජ සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන සමජීවි කතා පිළිබඳව විශේෂයෙන්ම ආදායමට සමාන ජීවිකාවක් ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණාව පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ සමජීවී කතා ආශ්‍රිතව කතාව පටන් ගන්නව ගැන හැබැයි අයවැය පුරාවටම තියෙන ලක්ෂණයක් එතුමාගේ ඉදිරිපත් කිරීම තුළ තිබෙනවා දැන් සමජීවී කතාවල සඳහන් වෙනවා ආදායමට සමාන ජීවිකාව ඒ සමජීවී කතා දේශනය තුළ හැබැයි ගරු කතානායකතුමනි ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඉතුරු ධර්ම තුන ගැන එතුමා කිව්වේ නැහැ. මොකද ඉතුරු ධර්ම තුන ගැන කිව්වොත් ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාත් අමාරුයි, මුදල් ඇමතිත් අමාරුයි, අගමැතිත් අමාරුයි, ආණ්ඩුවත් අමාරුයි. මම කියන්නම් ඒ තුන. ඉතිරි ධර්ම තුනේ තියෙනවා උට්ටාන සම්පදා, උත්සාහ සම්පත්තිය, ආරක්ක සම්පදා, ආරක්ෂා සම්පත්තිය. කල්‍යාණ මිත්තා යහපත් මිතුරන් නැති බව දැන් බලන්නකෝ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සමජීවි කතා ගැන කතා කරලා ඉතුරු තුන ගැන කතා කරේ නැහැ ඉතින් කතා කරේ නැත්තේ ඇයි වංචා හා දූෂණ සිදු කරන තම ආණ්ඩුවේ සමාජිකයින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමේදී තම ජනතාව වෙත පෙන්වා දිය යුතු ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් උට්ටාන සම්පදා ධර්මය ගැන කතා කරන්න බෑ. උත්සාහය ගැන කතා කරන්න බෑ. රකින්න හින්දා පත්තුණු නිසා යැපෙන නිසා ඔක්සිජන් ලබා ගැනීම නිසා. දැන් බලන්න බාල ඖෂධ ඇතුළු රාජ්‍ය පාලනයේ දුර්වලතා හේතුවෙන් ජනතාව ජීවිතක්ෂයට පත් වුණා. එවන් තත්ත්වයක් තුළ ආරක්ක සම්පදා ගැන කතා කරන්න පුළුවන්ද? ආරක්ෂාව ගැන කතා කරන්න පුළුවන්ද? අර නොකිව්ව ඉතිරි ධර්ම තුනෙන් දෙවෙනි එක ආරක්ෂාව ගැන කතා කරන්න බෑ. ඇයි? හොරකම, වංචාව, දූෂණය, මංකොල්ලකෑම පදනම් කරගෙන රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙනකොට ආරක්ෂාව ගැන කතා කරන්න බෑනේ. ඒ නිසා ඒක ගැන ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා සඳහන් කරේ නැහැ. තුන්වෙනි ධර්මය සඳහන් නොකරමු. ජනාධිපති ඇතුළු ආණ්ඩුවම ජනතාව ප්‍රතික්ෂේප කළා තිබෙන මොහොතක ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍ර ධර්මය. ඉතින් කල්යාණ මිත්‍රකම බින හෙළලා හමාරයිනේ. ජනවර්මක් නෑනේ. කලන මිතුරන් නෑනේ. ලක්ෂ දෙසිය විස්සම අනාථ කරලා හමාරයිනේ. එවන් තත්ත්වයක් තුළ කොහොමද කල්යාණ මිත්‍ර ගැන කතා කරන්නේ? ඉතින් ගරු කථානායකතුමනි, මන් දන්නේ ජනාධිපතිතුමාව කවුද මේ ගන්දලා මේ එක සූත්‍රයක එක වදනක් විතරක් දීලා ඉතුරු තුන අමතක කරලා කතාව කරන්නේ කියලා කවුද දන්නේ මේ දිරච්ච ලනු දෙන්නේ? මං හිතන්නේ කවුරුත් ලියලා දුන්න එකක් කියවනවට වැඩිය හොඳයි. ඒක ගැන කියවලා අවබෝධයක් ලබාගෙන කටයුතු කිරීම. එනිසා විශේෂයෙන්ම ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගැන මොන හරි තව අමතර දේවල් දැනගන්න ඕන නම් මම ඕනම වෙලාවක නොමිලේ උපදෙස් දෙන්න ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ප්‍රධානායකතුමනි, දැන් බලන්න මේ අයවැය ගැන ගරු අගමැතිතුමා බොහොම ලස්සනට කතා කරා. ඔබතුමා කිව්වා අපේ විශ්වාසයේ තහවුරු වෙන අයවැයක් කිය. නැහැ කියන්නේ නැ බෑ. ඔබතුමා එහෙම කිව්වා. දැන් කොහොමද විශ්වාසය තහවුරු වෙන්නේ? මීට පෙර ජනාධිපතිතුමා ජනාධිපති හැටියට කියපු කතාවල් ක්‍රියාත්මක නොකර ආපහු මේ අයවැය කතාවේ කියලා. දැන් බලන්න 2022 අගෝස්තු 3 වෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතලා කියනවා රජයේ තට්ටු නිවාසවල ජීවත් වන අයට නිවාස අයිතිය ලබා දෙන බව සඳහන් කරනවා. කවුදද කියන්නේ? 2022 අගෝස්තු මාසේ. එහෙම කියලා ඒක ආපහු කියනවා. දැන් 2023 ජනවාරි 17 වෙනිදා මොකද කිව්වේ? කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස 1996ක් ඉදිකර ඒ අයට නොමිලේ දෙනවයි කියන. කවදද කියන්නේ? මේ අවුරුද්දේ ජනවාරි මාසේ බිලියන 10කුත් වෙන් කරනවයි කියන. එහෙම කියලා ආපහු කියනවා නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාසවල පූර්ණ අයිතියම පවුල්වලට ලබා දීමට කටයුතු කරනවයි කියන. ඉතින් මම කියන්නේ වැඩේ කෙරෙනවා නම් හොඳයි. ඉතින් රබන් ගහන්න ඉස්සෙල්ලා, කිරිබත් කන්න ඉස්සෙල්ලා, ජයගෝසා නංවන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ඉස්සෙල්ලා කියපු කතා ටික ක්‍රියාත්මක කරලා තියෙනවද නැද්ද කියන එක ගැන ආණ්ඩු පාර්ශ්වයේ වගේම රටේ ජනතාවත් හොයලා බැලුවොත් හොඳයි. මොකද මම දන්නවා 2019 ජනාධිපතිවරණයේ දිනලත් කිරිබත් කෑවා, රබන් ගැහුවා, හොඳට නැටුවා, අවසානයේ රට බංකොලොත් වුණා. ඒ වගේම බලන්න අගෝස්තු 3 වෙනිදා 2022 ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා කඳුකරේ දමිළ ජනතාවගේ ගැටලු විසඳීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර. කෙරුණේ ඒක ආපහු දානවා අයවැය කතාවට. වතුකරේ ජීවත් වන ජනතාවට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය ලබා දෙනවායි කියලා. මොන විහිළුවක්ද? මීට වසරකට පමණ පෙර, වසකට වැඩි කාලයකට පෙර මේ කියපු දේ කරන්න. පොතරින් අතර වෙන්න ආපහු 2022 අගෝස්තු 3 වෙනිදා දකිනවා. උතුරේ විසඳිය යුතු ඉඩම් ප්‍රශ්න ඇතුළු සංවර්ධන කාර්යයන් පිළිබඳව අලුතෙන් සිතා බලලා කටයුතු කරනවා. මොනවාක්වත් කරලා නැහැ. මේ පාර කියනවා උතුරු නැගෙනහිර අවතන් වූ ජනතාව සඳහා නිවාස සහ අත්‍යවශ්‍ය සහන ලබා දෙනවායි කියන. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා කතානායකතුමනි යමෙකුගේ දක්ෂතාවය බලන්න. You have to check whether they walk the talk. කියන දේ කරනවා. ක්‍රියාව කතාව ක්‍රියාවට පරිවර්තනය වෙනවා. මෙතනදි සිදු වෙලා නැහැ. මම මේ සාක්ෂි සහිතව මම මේ කියන්නේ. මේ සියල්ලක්ම මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා මහලේකම්තුමේ මේ මෑත කාලේ මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා කිව්වම මගේ මොනවත් පත්‍රිකා ගන්නෙ නැහැ. මම දන්නා ඒකත් මේ මොකක් හරි අලුත් තීන්දුවක්ද කියලා පොඩ්ඩක් ඔබතුමී ඒ ගැන බලන්න. ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටු වීමට රුපියල් මිලියන 100ක් වෙන් කරලා කියනවා වෙන් කරනවා කියලා දෙසැම්බර් 14 වෙනිදා කියනවා 2022 මොනවාක්වත් වෙන්නේ නැහැ. මේ පාර ආපහු එක දාලා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් පිහිටවනවා කියලා කටයුතු කරනවා. මම දැක්ක මේ ඊයේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කියනවා මං බොරුවක් කිව්වයි කියලා. මම අහනවා මේ ආණ්ඩුවෙන් දෙසැම්බර් 14 වෙනිදා ඒ වෙන් කරපු මිලියන 100ෙන් 1 රුපියලක් වීරං කරලා දිනවා. ඒ නිසා බොරුවට එක් එක්කෙනාගේ කුලී හේවයන් බවට පත් වෙලා මේක ඇතුළට ඇවිල්ලා බොරු දොඩවන්න එපයි කියලා මම ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා රාජ්‍ය පාර්ශ්වයෙන්. ජාතික ඵලදායි කොමිෂන් සභාවක් පිහිටවනවා කියලා රුපියල් මිලියන 100ක් වෙන් කරා. 2022 දෙසැම්බර් 14 වෙනිදා අයවැය කතාව. මොනකොත් වෙලා නැහැ. ආපහු මේ පාර අයවැයට දානවා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටවීම සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කරනවා කියලා. දැන් මිලියන 100ක් වෙන් කළා වැඩේ නොකර තවත් 150ක් වෙන් කළා ආපහු වැඩේ කරනවායි කියලා. මේ කවද රවට්ටන්න හද? මේක හරි විහිළුවක් නේ. මේ රටේ ලක්ෂ 220ක් ඉන්නේ මෝඩය කොට්ටාසයක් කියලා තමයි හිතලා තමයි මේ අයවැය කතාව කියවලා තියෙන්නේ. රටටම 2022 දෙසැම්බර් 14 වෙනිදා කියනවා මිරිදිය දීවර කර්මාන්තයේ පහසුකම් සැලසීමට මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල ධාරිතාවය වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරනවා කියලා. මේ ඇමතිවරයත් ඉන්නවා. මේ මං ඉස්සරහා දීවර ඇමතිවරයා මොනවාකත් කරේ නැහැ. මොනවාකත් නොකර මේ පාර අයවැයට දානවා මිරිදිය දීවර කර්මාන්තයේ සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. ආපහු 2022 දෙසැම්බර් 14 කියනවා විදේශ රැකියාව සඳහා තරුණ ප්‍රජාව පුහුණු කිරීම සඳහා ජාතික තරුණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50ක් වෙන් කරනවායි කියලා. ඊට පස්සේ ආපහු එක නොකර මෙදාපාර කියනවා ආපහු කියනවා තරුණ ප්‍රජාවට විදේශ රැකියාව ලබා ගැනීමට අවශ්‍ය පුහුණු පාඨමාලා නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150ක් වෙන් කරනවා කියලා. මොන බොරුවද මේ කරන්නේ? උන රැවටිල්ල කෘෂිකාර්මික නවීකරණ කටයුතු සඳහා 2023 පෙබරවාරි 8 වෙනිදා කියනවා තාක්ෂණික සහ පහසුකම් ලබා දෙනවායි කියලා. අංශු මාත්‍රයක දෙයක් කරන්නේ. මේ පාර කියනවා වී නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කෘෂිකාර්මික කේන්ද්‍ර ස්ථාන ලෙස වැඩි දියුණු කිරීමට එසේ මෙසේ ගාණක් නෙමෙයි මිලියන 2500ක් බිලියන 2.5ක් වෙන් කරනවායි. කාවද රවට්ටන්නේ? ඇස් බැඳුම් කතාලේ, රැවටිලි කතානේ. මේක මේ ආපහුවර 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඇඳවීමනේ, ජනතාව ඇඳවීම. ඊළඟට කියනවා 2023 ජනවාරි 17 වෙනිදා මේ වෙන කොහෙවත් නෙමෙයි ජනාත්තුමා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ ඔක්කොම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා. මම ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ගේනවයි කියලා කියනවා. මොනවාකත් කරන්නේ එහෙම නොකර මෙදා පාරායරය කියනවා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ නීති සම්පාදනය කිරීමට සහ කාන්තාවන් සවිබල ගැන්වීමට නීති හඳුන්වා දීමට කටයුතු කරයි කියලා. ඇත්ත වශයෙන්ම නෑ මගේ ආයි නෙමෙයි ඩිස්ටර්බ් යූ නෑ ගරු අග්‍රාමාත්‍යතුමා, මම ඔබතුමාට බාධා කරේ නෑ. මට අවස්ථාව ලබා දෙන්න. මම මේ කියන්නේ කියපු එක දෙයක්වත් කරලා
නෑ ප්‍රයිම මිනිස්ටර් කෙනෙක් හැටියට මම මේ ප්‍රකාශ කරන්නේ. ඒ කාන්තාවන් පිළිබඳ පනත කොමිසම අනුමත කරලා දැන් යවලා තියෙනවා ලීගල් ඩ්‍රාෆ්ට්මන් ළඟ it will be brought to parliament before long.
garu kathanayaka thumani agamathi hatiyata idiripat wenawa kiyuwe eka hari wedagath mokada janadhipatita ona welawa kamulama agamathi wiwat karanda ekaṭa baye thamai me negitala me ekeka dewal kiyanne bohoma wedagath agamathi hatiyata katha karapu eka bohoma wedagath ing garu kathanayaka thumani mama me karunu karana siyallakma ensat gata karana sabahagata
garu kathanayaka thumani agamathi gana kiyapu nisa මාව ඉවත් කරගන්න ඕන කෙනෙක්ට පුළුවන් ඕන වෙලාවක ඒක ප්‍රශ්නයක් නෙමෙයි දුන්න දේ බාරගත්තේ නැහැ ওই වගේ කතාවක් කිව්වා ওই වගේ කතාවක් කිව්වා ඔබතුමාගේ ආදරණීය ප්‍රියා මෙතන ඉන්න ඉඳගෙන ඉන්නකොට එතුමාට කිව්වා මේ වැඩක් නැති කිසිම දෙයක් නොකරන අගමැති කියලා ඒකට දුන්න උත්තරේ හංසාණ්ඩේගේ බලන්න
හරි බලන්න කරු කතා නැගතුමනි මට තේරෙනවා කෙනෙක් වෙලා වගේ ඉන්නේ කියලා. ඒක තමයි මගේ තාත්තව සඳහන් කරේ. යන්න එපා ඔයා ඉන්න. ඔයා ඉන්න මගේ උත්තර අහන්න. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි මගේ කතාවට disturb කරන්න එහෙම ඉඩ දෙන්න එපා. ඒක සදාචාර සම්පන්න නෑනේ. මම අගමැතිතුමාට මේ කතා කරනකොට මම කාටවත් මේ අපි කවුරුත් disturb කරේ නෑනේ. ඒක න කරුණා කරලා disturb කරන්න එපා. ඉතින් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති පැහැදිලිවම අගමැති කියන තනතුර ඇත්තටම බල රහිත වෙන්න පුළුවන් අගමැතිවරයාගේ දක්ෂතාවය මත තමයි ඒක බල සහිත කරගන්නේ ඉතින් අපි හැමෝම දන්නවා දැන් ඉන්න අගමැතිවරයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විපක්ෂයේ ඉන්නකොට කිව්වේ කියලා එක වෙලාවක අංශක 180ක් කැරකි කිව්වා ඊට පස්සේ ගරු කථානායකතුමනි අංශක 360ම කැරකිලා කිව්වා කැරකි කිව්වේ ආ දැන් මොකද වෙලා තියෙන්නේ දැන් ජනාධිපතිවරයාගේ නඩ විල්ලා තියෙනවා කමක් නැහැ දැන් අගමැති නැහැ මට උත්තර දෙන්න මිනිහ බයයි පැනලා ගිහිල්ලා තියෙනවා මං කියනවා පුළුවන් නම් ජනාධිපතිට අගමැතිට එන්නයි කියලා මේ කතාව අහගෙන ඉන්න ගරු කථානායකතුමනි මේ සියල්ලක්ම මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා සීලු දෙනාගේම දැන ගැනීම උදෙසා දැන් බලන්න කරනවයි කියපු එක දෙයක්වත් කරලා නැහැ සමාවෙන්න එක දෙයක්වත් නෙමෙයි කොටසක් කරලා තියෙනවා ඊටාත්ම සුළු කොටසක් නොකරපු දේවල් ටික මම හැන්සාත් ගත කරා සභාගත කරා ඉතින් මේ කතාවේ එක ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මොකද මේ ට්‍රෙන්ඩ් එක අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඒ කොටස් හතරෙන් එක කොටසක් විතරක් ඉදිරිපත් කළා කොටස් තුනක් මම අමතක කරලා කතා කරා සේම මේකේ මං හිතන්නේ අයවැය මීට පෙර පොරොන්දුණු දේවල් කිසිවක්වත් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයාවත් ආණ්ඩුවත් අපොහොසත් වෙලා නැහැ. පොහොසත් වෙලා නැහැ. අපොහොසත් වෙලා තිබෙනවා. ගරු කථානායකතුමනි හැම වෙලාවෙම ඉවැලියුේෂන් කියන එක හරි වැදගත්. පොලිසි ප්‍රොසෙස් එකේ ප්‍රතිපත්ති සම්පාදනය. ප්‍රතිපත්ති නිර්මාණය කිරීම පොලිසි ෆෝමියුලේෂන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පොලිසි ඉම්ප්ලිමෙන්ටේෂන් ඊට පස්සේ එනවා ඉවැලියුේෂන් මොනිටරින් ඇන්ඩ් ෆීඩ්බැක් ඒක ආපහු යනවා පොලිසි ඉන්පුට් කියන තැනට ප්‍රතිපත්ති චක්‍රේ මේ ආණ්ඩුව ප්‍රතිපත්ති චක්‍රයක් දන්නේ නැහැ විපක්ෂ නායක කාර්යාලයේ පරිශන ඒකකය 2023 වසර වෙනුවෙන් 2022 කතාවේ යෝජනා 77ක් පරිශීලනය කරලා තීන්දුව කරලා තිබෙනවා 77න් 69ක් කඩවුණු පොරොන්දුවට ඒ ගණයට දාන්න. ඇයි? ව්‍යාපෘති 69න් 16ක් පටන් අරගෙනවත් නැහැ. 123ක්. ඒ වගේම ව්‍යාපෘති 29ක්. ඒ කියන්නේ 69න් 29ක් 142ක්. 150කට අඩු ප්‍රගතිය. ඒ වගේම ව්‍යාපෘති 12ක් ඒ කියන්නේ මුළු ව්‍යාපෘති ප්‍රමාණයෙන් 17ක් 150කට වැඩි ප්‍රගතිය. ඒ වගේම ව්‍යාපෘති 12ක් ගැන කිසිම තොරතුරක් නැහැ undisclosed. එතකොට ගරු කථානායකතුමනි දැන් මම මේක ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතු කරා. ප්‍රශ්නේ මතු කරන් පස්සේ දැන් මට ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් අමාත්‍යංශයේ මහා භාණ්ඩාගාරයේ හැමෝම වටේ දුවනවලු මොනවද මේ ක්‍රියාත්මක නොකරපු මද වශයෙන් අඩු වශයෙන් භාගයක් ක්‍රියාත්මක කරපු මේ ව්‍යාපෘති 69 හොය හොයා වටේ යනවලු. මහලකොට කයිවාරුවට කියන්නේ කාර්යක්ෂම රාජ්‍ය පාලනය. දැන් හොඳ මුදල් රාජ්‍යමතිවරයෙක් ලැබිලා තියෙනවා. එයා දන්න හොඳ වචන හර්මයක නියැලෙන්න. එයා කියනවා මම පොඩ්ඩක් මේ වෙලාවේ උත්තර දෙන්නම් ප්‍රශ්නේ වැදගත් නිසා පසුව වැඩිපුර පිළිතුරු සපයන්නම්. ගරු කතානායකතුමනි 2024 අයවැය කතා කරන්නට පෙර මේ හැම දෙයක්ම මුදල් ඇමතිවරයා සතු වෙන්නට ඕන. මේක සතු වෙන්නට ඕන. මේ තොරතුරු කරුණු කාරණා අතේ තියාගෙන තමයි අයවැය කතාවක් කරන්නට ඕන. නමුත් කිසිම පරිශීලනයක් නැතුව ගිය වසරේ ප්‍රගතිය අංශු මාත්‍රයකටවත් ගණන් ගන්න නැතුව මේ කරේ සත්‍ය වශයෙන්ම සිල්ලර අයවැය කතාවක් කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. මේ තොරතුරු සියල්ලක්ම මම හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. හැබැයි මේ ටික විතරක් සභාගත කරන්න ඉස්සෙල්ලා මම අභියෝග කරනවා රජයට මේ ප්‍රොපෝසල්ස් 77 මේ ක්‍රියාත්මක නොකරපු අඩ වශයෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති 69 පුළුවන් නම් හොයාගන්න ඕගොල්ලෝ. ඒකටත් හැකියාවක් නැහැ. දැන් පිස්සෝ වගේ දුවනවලු ලෝකේ වටේ. ඒකයි ඇත්ත කතාව. ඊට පස්සේ මම මේක හැන්සාත්ගත කරන්නම්, සභාගත කරන්නම්. විශේෂයෙන්ම අපිටත් දැනගන්න ඕන මේ කයිවාරුව වගේම වැඩ තියෙනවද කියලා මේ වර්තමාන රජයේ. දැන් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඇත්ත වශයෙන්ම මේ අයවැය ඩිස්නිලන්තේ සංචාරයක් බවට ප්‍රකාශයට පත් කළා. මම එකගයි ඒකට. ඒ වගේම හර්ෂ ඩිසිල්වා මැතිතුමා ප්‍රකාශ කළා මේක ඔක්සිමෝරන් අයවැයක් කියලා. ඒ කියන්නේ කොන්ට්‍රඩික්ටරි අයවැයක් කියලා. මම කියනවා මේ අයවැය වූඩු එකනොමික්ස් වලින් පිරිච්ච අයවැයක්. වූඩු ආර්ථික ප්‍රතිපත්ති තියෙනවා. يعني සාමාන්‍යයෙන් වූඩු එකනොමික්ස් කියන්නේ ටැක්සස් අඩු කරලා රාජ්‍ය වීදම් වැඩි කිරීමට තමයි ඔය වූඩු එකනොමික්ස් කියලා ඒ කාලේ ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රාථමික තරඟයේ ප්‍රෙසිඩන්ට් බුෂ්, එවකට අපේක්ෂක බුෂ්, එවකට අපේක්ෂක රේගන්ට ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තියට කියපු දේ. හැබැයි මේ ලංකාවට ආවේනික වූ වූඩු එකනොමික්ස් තියෙන මේක ඇතුළේ. ඇයි මම එහෙම කියන්නේ? ගරු කතානායකතුමනි මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නට ආදායමක් ඕන. කොහෙන්ද ආදායම? ආදායම ලබා ගැනීම පිළිබඳව කිසිම සාර්ථකත්වයක් මේ රජයට නැහැ. ඒක ඔප්පු කරලා තිබෙනවා IMF එකේ දෙවැනි වාරිකය. ඇමරිකානු ඩොලර් මිලියන 333ක් ලැබෙන්නේ නැති එක හේතුවක්, ප්‍රධාන හේතුවක් ස්ටේට් රෙවනිව් ෂෝට් ෆෝල්, රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කරගන්න බැරි වෙලා තිබෙනවා. 15%ක ෂෝට් ෆෝල් එකක් තියෙනවා. එතකොට ආදායම් උත්පාදනය කරන්නට මේ ආණ්ඩුවට බැහැ. හැබැයි එහෙම කර කර අසාර්ථක බදු සූත්‍රයක් මේ රජයේ ක්‍රියාත්මක කරනවා. ඇයි අසාර්ථක කියන්නේ? දැන් බලන්න අර ඇපි ටැක්ස් එක, පේයි ටැක්ස් එක මේ රටේ ප්‍රොෆෙෂනල්ස්ලට, ලෙක්චරර්ස්ලට, ආචාර්ය මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ඉංජිනියර්ස්ලට, වෘත්තිකින්ට, වෛද්‍යවරුන්ට ඒගොල්ලොන්ගේ ඇඟපිට පටවලා ඉලක්කය බිලියන 100යි. හැබැයි සීමල පිටිය ඇමතිවරයාගෙන් මම අහපු ප්‍රශ්නයකට ඔහු කියනවා දැන් 100 පන්නලා බිලියන 107ක් තියෙනවා. එයාම උපකල්පනය කරනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට බිලියන 150ක් ලැබෙනවලු ඇපික් ටැක්ස් එකෙන්. ඉලක්කය 100යි. ඒකෙන් මොකක්ද අපිට හැඟෙන්නේ? බදු සූත්‍රයේ අසාර්ථකත්වය. වෙලා තියෙන්නේ මොකක්ද? අනවශ්‍ය ලෙස මේ රටේ වෘත්තිකයෝගේ කරපිට හිස මත බදුබර පටවලා අද බ්‍රේන් ඩ්‍රේන් එක ඉතාමත්ම ශීඝ්‍රගාමීව ක්‍රියාත්මක වෙනවා. සේමසිංහ මැතිතුමා නොදන්නවා නම් ළඟම වාඩි වෙලා සිටින වෛද්‍යාචාර්යතුමීගෙන් අහන්න කොච්චරක් දොස්තරවරු මේ රට අත්හැරලා ගිහිල්ලා තිබෙනවද, විශේෂඥ වෛද්‍යවරු රට අත්හැරලා ගිහිල්ලා තිබෙනවද, වෛද්‍ය ශේෂ්ත්‍රයේ අනිකුත් වෘත්තිකින් රට අතහැරලා ගිහිල්ලා තියෙනවද කියන එක ඒ ශේෂ්ත්‍රය ගැන පමණක් තොරතුරු විමසලා බලන්න පුළුවන්. ඕව ටැක්ස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ඇහුවා ඕව ටැක්ස් කරා නම් අර වැඩිපුර ටැක්ස් කරපු බිලියන 50 ආපහු දෙනවද කියලා. ඒකටත් උත්තරයක් නැහැ. ඒකටත් උත්තරයක් නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ රජය ආදායම් උත්පාදනය ගැන කතා කරනකොට ඒගොල්ලෝ ඉන්ලන්ඩ් රෙවනිව් ඩිපාර්ට්මන්ට් එකේ, එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ, කස්ටම්ස් එකේ, ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, බදු පරිපාලනය ගැන වැඩි අවධානයක් යොමු කරලා නැහැ. බොරුවට අයවැය කතාවේ දාලා තියෙනවා. ක්‍රියාත්මක වීම නැහැ. අනිවාර්යයෙන්ම ඩිජිටයිසේෂන් ක්‍රියාත්මක වෙන්නට ඕන. අනිවාර්යෙන්ම බදු පරිපාලනය මේට වැඩිය කාර්යක්ෂම වෙන්නට ඕන. බදු වැඩි කිරීම හැමදාම බදු ගෙවන කොට්ටාසේ හිස මත පටවන්නේ නැතුව බදු පැහැර හැරීම, ටැක්ස් ඉවේෂන් ක්‍රියාත්මක කරන කණ්ඩායම බදු දැලට ගේන්නට ඕන. අපි බය නැහැ මේවා කියන්නේ. මේක ඇත්ත. මේක තිත්ත ඇත්ත. ඒ වගේම බදු සහන ලබා දීම පිළිබඳව මේට වැඩිය රටට ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට, රිටර්න් එකක් ලැබෙන ආකාරයට ටැක්ස් එක්සෙම්ෂන්ස් බදු සහන ලබා දීම ක්‍රියාත්මක කරන්නට ඕන. පහුගිය දවසක මූල්‍ය කමිටුවක පාර්ලිමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනකොට අහවල් විදේශ කොම්පැනියට ඇයි බදු සහන ලබා දුන්නේ කියලා ඒ නිලධාරියා කියනවා අපිට දින කීපයක් කල් දෙන්න ආයෝජකයකින් අහලා කියන්නම් කියලා. රටට ප්‍රතිලාභ ලැබෙන්නේ මොනවද කියනකොට නිලධාරියා දුන්න උත්තරය ඔන්න ඕකයි. ඒ නිසා බොහොම යථාර්ථවාදී නොවන ආකාරයේ බදු පරිපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආදායම් ලබා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුවට ඇත්තටම ඉකොනොමික්ස් තේරෙන්නේ නැහැ. ආර්ථික විද්‍යාව ගැන නම් දැනුමක් නැහැ. දැන් රජයේ ප්‍රතිපත්තිය තමයි ඉකොනොමික් කන්ට්‍රැක්ෂන්, ආර්ථික සංකෝචනය. ඉකොනොමික් ග්‍රෝත් නෙමෙයි. ඕගොල්ලෝ කියනවා ස්ථායීකරණයට, ස්ටැබිලයිසේෂන් එකට අපි ආර්ථිකයේ තෙරපන්න ඕන, ජන ජීවිත කුඩා කරන්න ඕන. ඒක තමයි බදු පිට බදු ගහලා තියෙන්නේ. මට කියන්න කොහොමද කන්ට්‍රැක්ටිං ඉකොනොමි එක, සංකෝචනය වෙන කුඩා වෙන ආර්ථිකයක කොහොමද බදු ගහලා බදු ආදායම් වැඩි කරගන්නේ? පෙර පාසල් දරුවෙකුට උනත් තේරෙන දෙයක් නේ. In an expansive economy, expanding economy, you can tax and earn a revenue. ප්‍රසාරණය වෙන, වර්ධනය වෙන ආර්ථිකයක පුළුවන් බදු වැඩි කරලා බදු ආදායම වැඩි කරගන්න. මේගොල්ලෝ කරන්නේ ආර්ථිකය කුඩා කරලා කුඩා වෙන ආර්ථිකයක බදු බර වැඩි කරලා මේගොල්ලෝ කියනවා රාජ්‍ය ආදායම් වැඩි කරගන්නවායි කියලා. මේ සුළු ප්‍රාථමික ෆන්ඩමෙන්ටල් ඉකොනොමික් ප්‍රින්සිපල් එක ඔබතුමාලා දන්නේ නැහැ. ඒ වගේම දැන් ඔය මම දැක්ක කට්ටියක් රබන් ගහනවා, කට්ටියක් කිරිබත් කනවා, අර පොරොන්දු දෙනවයි කියලා, මේ පොරොන්දු දෙනවයි කියලා. මට පොඩ්ඩක් උත්තර දෙන්නකෝ. අවසන් වරට වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව දීලා තිබෙන්නේ අගෝස්තු මාසෙ. කෝ සැප්තැම්බර් දීමනාව? කෝ ඔක්තෝබර් දීමනාව? නොවැම්බර් දීමනාව? මම කියන්නේ වැඩිහිටි ආබාධිත වකුගඩු කියන දීමනා තුනේ. මේ දීමනා තුන දෙන්න බැරි රජයකට පුළුවන්ද මේ අයවැයේ පොරොන්දු ඉෂ්ට කර? ඇයි මෙහෙම රට රවටන්නේ? ඇයි මෙහෙම ජනතාව රවටන්නේ? ඒ වගේම විශේෂයෙන්ම මම කියන්න කැමතියි මුදල් ඇමතිවරයාට, කරුණා කරලා ස්ටඩි කරන්න මේ බදු ප්‍රතිපත්ති පිළිබඳ තියෙන විවිධ න්‍යායන්. දැන් ලැෆර් කර්ව් එකේ න්‍යාය තියෙනවා, තවත් න්‍යායන් ගණනාවක් තිබෙනවා, ඉන්කම් ඉලාස්ටිසිටි ඔෆ් ඩිමාන්ඩ් and supply එක බලන්න. ඔන්න ඔය න්‍යායන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කරුණා කරලා මේ විශේෂඥයෝ කියන නිලධාරීන් කොට්ටාසයකට මේ අයවැය කතාව ලියලා දුන්නාම නිකන් ඉවබ්බක් නැතුව කියවන ඒ සුපුරුදු ක්‍රියාවලියෙන් බැහැරවන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. අයවැය තුල අපනයන ප්‍රවර්ධනයට, එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් වලට, එක්ස්පෝර්ට් ඩිවලප්මන්ට් වලට මොකක්වත් නැහැ. මොනවත් නැහැ. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ගැන මොකක්වත් නැහැ. අපි ඇත්තම කතා කරනවා නම් 6-7% ඒ කාලේ, මම කියන්නේ බංකලොත් භාවයට පෙර 6-7% ඉකොනොමික් ග්‍රෝත් ඒ ලෙවල් එක තියාගෙන යන්න 130ක ඉන්වෙස්ට්මන්ට් රේට් එකක් අවශ්‍යයි. ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් රේට් එක මේව ගැන කිසිම සඳහනක් නැහැ. මේව ගැන කිසිම වැඩපිළිවෙලක් නැහැ. බොහොම කනගාටුදායකයි. වර්ධනය කරන ආකාරය ආර්ථිකය ග්‍රෝත් ස්ට්‍රැටජි කිසිම වැඩපිළිවෙලක් නැහැ. කර්මාන්ත ප්‍රතිපත්තියක් නැහැ. දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන අනාගෙන තියෙන්නේ. ගරු කථානායකතුමනි අස්වැසුම කියලා ලෝක බැංකුවෙන්ද කොහෙද හම්බුණු ඩොලර් මිලියන 200ක් කොහොම හරි ලක්ෂ 20කට බෙදලා දෙන අවිද්‍යාත්මක දත්ත මත පදනම් නොවුණු සාක්ෂි මත පදනම් නොවුණු තහවුරු කරන්න බැරි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා 15,000ක් දෙනවා කොටසකකට 8,500ක් දෙනවා කොටසකකට මගේ මතක හැටියට 5,000ක් දෙනවා කොටසකකට 2,500ක් දෙනවා කොටසකකට මං අහන්නේ ඕක කරන්න ඉස්සෙල්ලා මේ ජනාධිපතිතුමාට තිබුණ ආපු හැටියෙම සෙන්සස් එකක් ක්‍රියාත්මක කරලා household income and expenditure survey එක ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණේ ක්‍රියාත්මක කරලා දරිද්‍රතා රේඛාව හඳුනාගෙන දරිද්‍රතා රේඛාව මත ඉන්නේ කවුද ඒිට යටින් ඉන්නේ කවුද ඒිට උඩින් ඉන්නේ කවුද කියන එක හොයලා බලලා ඒ වාන හොයාගෙන තමයි සල්ලි ටික හොයාගන්නට ඕන වැඩපිළිවෙල ඊට පස්සේ මේ වැඩපිළිවෙල තියෙන්නේ එකම හොඳ දේ තමයි direct financial transfer එක මුදල direct යනවා ප්‍රතිලාභයට එකම හොඳ දේ ඔන්නෝක විතරයි direct fund transfer එක හැබැයි මේක දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් නෙවෙයි මේකේ production component එකක් නැහැ නිෂ්පාදනය මේක investment component එකක් නැහැ ආයෝජනය මේක ඉදිරි කිරීමේ component එකක් නැහැ savings මේක ඉදින් දෙන දේ ඇත්තරම යන්නේ හැම දෙයක්ම consumption වලට මොකද high cost of living නිසා ඉතින් පාරිභෝජනයෙන් විතරක් පුළුවන් ද දුප්පත්කම තුරන් කරන්න කරුණාකරලා දුප්පත්කම තුරන් කිරීමේ විනිවිද භාවෙන් යුක්ත වූ වැඩසටහන් ගැන අවබෝධයක් නැත්නම් මං කියනවා ජනසවිය කෙරුණු ආකාරය ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඒකෙන් හරියට මේ දේ ක්‍රියාත්මක වුණා ඒ වගේම ළමා සහ මාතෘ සෞඛ්‍ය ගැන කිසිම වැඩපිළිවෙලක් නැහැ ඕන තරම් වාර්තා තියෙනවා UNICEF වාර්තා UNDP වාර්තා UNFPA වාර්තා World Food Program වාර්තා World Bank වාර්තා මව්වරුන්ගේ සහ ලදරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ මට්ටමකට ගිහිල්ලා තිබෙනවා අපේ රටේ ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් නැහැ අයවැය තුල මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ වැඩසටහනට අංශු මාත්‍රයක දෙයක් සඳහන් වෙලා නැහැ ඒ වගේම බුද්ධි ගලණය බ්‍රේන් ඩ්‍රේන් වලට කිසිම විසඳුමක් නැහැ කිසිම විසඳුමක් නැහැ කිසිම වැඩපිළිවෙලක් නැහැ සඳහනක්වත් නැහැ බුද්ධි ගලණයට ලබා දෙන යෝජනා ඒක නතර කරන්නට ලබා දෙන යෝජනා ගැන ඒ නිසා විශේෂයෙන්ම අනේ අර ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් සයිස් ඉන්ඩස්ට්‍රීස් වලට ඇත්ත වශයෙන්ම සපෝට් එකක් කියලා ලැබෙන්නේ ADB එකෙන් විතරයි ඒකත් මේ දෙසැම්බර් මාසේ ADB බෝඩ් එකෙන් අනුමත වෙන්නට ඕන අපි ප්‍රාර්ථනා කරනවා ඒ 100 මිලියන් ඩොලර්ස් අනුමත වෙයි කියලා කොටින්ම කිව්වොත් අයවැය කතාවේවත් සඳහන් වෙලා නැහැ කොහොමද මේ 100 මිලියන් ඩොලර්ස් ක්‍රියාත්මක වෙන්නේ කියලා විදි දෙකකට ක්‍රියාත්මක වෙනවා එකක් තමයි ක්‍රෙඩිට් ගරන්ටි එකට දෙන්නේ ඒ කියන්නේ කලෙක්ටරල් නැති අපසුරකුන් නැති කණ්ඩායමට අනිත් එක තමයි දේශීය බැංකු පද්ධතිය හරහා ලබා දෙනවා ණය ගැනීමේ පහසුකම් ඒ MSMEs වලට ඒකදී MSMEs ඒ කියන්නේ කුඩා ශුද්‍ර මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අපිට කිව්වා සමහර විට බැංකුවල ප්‍රවණතාවයක් තියෙනවා කියලා තමන්ට විශ්වාසයේ තියෙන කස්ටමර්ස්ලා කම්ෆර්ටබල් කස්ටමර්ස්ලාට විතරක් මේක ලබා දෙන්නේ. එතකොට අර ඩොලර් මිලියන 100ේ ඒ ප්‍රතිලාභය සැබවින්ම දුෂ්කරතාවයට පත් වුණු අයට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මම හැන්සාත් ගත කරනවා සභාගත කරනවා විශේෂයෙන්ම UNDP වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. මල්ටි ඩයිමෙන්ෂනල් වන්නරබිලිටීස් බහුවිධ අවධානාත්මකතාවයන් වලට අපේ රටේ ප්‍රජාව මුහුණ දීලා තිබෙනවා. මේ රටේ හැම 10 දෙනෙකුටම 6 දෙනෙක් මේ බහුවිධ මල්ටි ඩයිමෙන්ෂනල් අවධානාත්මකතාවයට ලක් වෙලා තිබෙනවා. ගරු කථානායකතුමනි දැන් අපිට කියනවා දත්ත කේන්ද්‍රීය තොරතුරු කේන්ද්‍රීය බොහොම උසස් අයවැයක් ක්‍රියාත්මකුණයි කියලා. ඔබතුමා දන්නවද 2020 2021 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය අදටත් කරලා තියෙනවා. හැබැයි රිලීස් කරන්නේ. ඒ දත්ත රිලීස් කරන්නේ. ඒව හංගගෙන ඉන්නවා. ඒව රටෙන් වසන් කරනවා. ජනතාවගෙන් හංගනවා. ඇයි 2021 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය රටට හෙළිදරව් කරන්නේ නැත්තේ? මම අහන්න කැමතියි. ඉතින් මේ විදේශනත් සමග ගරු කතානායකතුමනි, මම කැමතියි අපේ විසඳුමුත් ලබා දෙන්න. මොනවද අපේ විසඳුම්? පළවෙනි විසඳුම තමයි මේ රටේ ease of doing business index එක ඉහළ ප්‍රශස්ත මට්ටමක තබා ගන්න පුළුවන් single window platform one stop shop ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට ඕන. ඕවා හැබැයි කතාවේ නම් තියෙනවා, ක්‍රියාව නැහැ. බොහොම සරලව කියන්න නම් ඇඟලුම් කම්හල් 200 වැඩසටහන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ක්‍රියාත්මක කරපු ආකාරය. උදාහරණයකට මම මේ කියන්නේ. ජනවාරි මාසයේ මුල කැඳෙවුවා නම් මේක තිබුණා සතිපතා රැස්වීම හැමදාම සඳුදා දවසක. ජනාධිපතිවරයා ආවා. ඩයරියක ඕපන් කරා. එක පැත්තක ඉන්නවා ආයෝජකයෝ පෝලිම. තවත් පැත්තක ඉන්නවා නිලධාරීන් පෝලිම. මාස 3ක් 4ක් ඉදිරියට තියලා ජනාධිපතිවරයා දෙනවා ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කරන දිනේ. විනාඩි 15යි 20යි ගත කරන්නේ. ඊට පස්සේ ඩයරියක වහගන්නවා යනවා. මාස 3ක් 4ක් ඇතුළත අර අදාළ දිනේට කර්මාන්ත ශාලාව නිසි පරිදි නිසි ආකාරයට 1000කට 1500කට රැකී ආරක්ෂා සැපයමින් විවෘත වෙනවා. එතකොට විවෘත කිරීමේ දිනේ දුන්නහම අනිත් හැමදේම ආපස්සට ගිහිලා ඒ දිනේ දක්වා හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. යටිතල පහසුකම්, ඉඩම වෙන් කිරීම, ඒ කාලේ නම් තිබුණා মালටි ෆයිබර් ඇග්‍රීමන්ට් එක. කෝටාස් ලබා දුන්නේ ඒ ප්‍රදේශවල දුෂ්කරතා අනුව. දැන් মালටි ෆයිබර් ඇග්‍රීමන්ට් එකකුත් නැහැ. දැන් කෝටා ක්‍රමයකුත් නැහැ. දැන් අපි හොඳට කාර්යක්ෂමව අපේ ඇඟලුම් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා නම් අද සීමා නැහැ. එදා සීමාවන් තිබුණා. අද වන් ස්ටොප් ෂොප් එක කියන එක, එහෙම නැත්නම් සිංගල් වින්ඩෝ ප්ලැට්ෆෝම් කියන එක අයවැය කතාවේ නම් තියෙනවා, ක්‍රියාවෙන් නම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙතෙක් කල් ක්‍රියාත්මක වුණෙත් නැහැ. මේ රටේ ලක්ෂ ගණනක් විරකියා පොලිමේ ඉන්නවා. අන්එම්ප්ලොයිමන්ට් ලයින් එකේ ඉන්නවා. විරකියාවෙන් පෙළෙන අයට රැකියා ලැබෙන ක්‍රමවේදය කතා කරලා නැහැ. අපනයන ප්‍රතිපත්ති වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් උත්තේජක සියල්ලක එක්ස්පෝර්ට් පැකේජ් එක අපි අද නිර්මාණය කරලා හමාරයි. විශේෂයෙන්ම ඉගෙන ගන්න ඇඟලුම් කම්හල් 200 වැඩසටහනින් පමණක් නෙවෙයි, මාගරට් තැචර් ක්‍රියාත්මක කර එන්ටර්ප්‍රයිස් ජෝන් පොලිසි එක අපිටත් පුළුවන් අපේ රටේ විවිධ රටවල් වලට ඩෙඩිකේටඩ් ඉන්ඩස්ට්‍රියල් ජෝන්ස් හදන්න. චීනට එකක්, ඉන්දියාවට එකක්, ජපානට එකක් ඩෙඩිකේටඩ් ඉන්ඩස්ට්‍රියල් ජෝන්ස් හදලා ඒවටම ආවේනික වුණු නීති සම්පාදනය කරලා අපේ රජයක් තුළ එවන් රටවල් කේන්ද්‍රීය කර්මාන්ත කලාප වැඩසටහනකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. අපි ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා මව්වරුන් සහ ළදරුවන් වෙනුවෙන්. ඒ වගේම අපි රටේ ආර්ථික වර්ධන ස්ට්‍රැටජි එකක් ක්‍රියාත්මක කරනවා. අපි විශ්වාස කරන්නේ ආර්ථික සංකෝචන ඉකොනොමික් කන්ට්‍රැක්ෂන් ගැන. අපි කියන්නේ මේ මහා බංකොලොත්භාවයෙන් මර උගුලෙන් ගොඩ එන්නට නම් ආර්ථික වර්ධනය ඉකොනොමික් ග්‍රෝත් ක්‍රියාත්මක විය යුතුමයි. ඒ වගේම අපි ක්‍රියාත්මක කරන දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේ පවර්ටි ලිවිෂන් ස්ට්‍රැටජි එක විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීය පාරිභෝජනය නිෂ්පාදනය ආයෝජනය ඉතිරි කිරීම මේ කොටස් හතරම අඩංගු වැඩසටහනක් බවට මං ක්‍රියාත්මක කරන්නට අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ස්ටෝලන් ඇසට්ස් රිකවර් කරන වැඩසටහනකට අපි යන්නට ඕන. මේ රටේ දූෂණය වංචාව හොරකම නිසා දළ දේශීය නිෂ්පාදිතයට අහිමි වෙන අගය බොහොම ඉහළ තලයක තිබෙනවා. දැන් බලන්න සමහරෙක් කියනවා රට වටේ ලෝක වටේ ගිහිල්ලා අපිව පත් කරන්න එතකොට අපි හොරු අල්ලන්නම් කියලා. අපි විපක්ෂයේ ඉඳගෙනම අපේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන සමගි නීතිඥ සංගමය උපයෝගී කරගෙන මූලික අයිතිවාසිකම් පෙස්සම් සමගි බුද්ධි මණ්ඩපේ සමාජිකයේ තුන් දෙනෙක් ඉදිරිපත් වෙලා අපි අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාගෙන තිබෙනවා. නම් කරලා කියලා තිබෙනවා මේ රට බංකොලොත් කරපු කණ්ඩායම, මේ රට කණ්ඩායම. එහෙනම් ඊළඟ පියවර මොකද්ද? මේ රට බංකොලොත් වීම තුලින් ජන ජීවිත කඩාවැටුණු, ව්‍යාපාර කඩාවැටුණු සියලුම දෙනාට අවස්ථාව තිබෙනවා රට බංකොලොත් කරපු කණ්ඩායමෙන් නීති මාර්ගෙන් ඒ අයට අහිමි වුණු මුදල් ටික ලබා ගන්න. අපි එතනට ගෙනල්ලා තිබෙනවා නීති ක්‍රියාමාර්ගය. ඒ වගේම සමහරක් කියනවා ප්‍රජායිති අහෝසි කරන්න ඕනේ කියලා. ප්‍රජායිති අහෝසි කරන ක්‍රියාවලිය මං හිතන්නේ මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් අනපනත් අනුගමනය කරමින් සිදුවිය යුතු ක්‍රියාවලියක්. මේක රටේ ජනතාවගේ ඉල්ලීම. ජනතාවයි කියන්නේ රට බංකොලොත් කරපු අය. දැන් උසාවිය අද නම් කරලා තිබෙනවා. ඒ අයට ආයේ මේ රටේ ඡන්දයක් දීමේ අයිතිය දෙන්න හොඳ නැහැ. ඡන්දකට ඉදිරිපත් වීමේ අයිතිය දෙන්න හොඳ නැහැ. එහෙම කියනවා රටේ ලොකු ජන කොට්ටාසයක්. හැබැයි ඒකට මම කියන්න කැමති පැහැදිලිවම මේක ක්‍රියාත්මක වෙන්නට ඕන විශේෂ ජනාධිපති කොමිසමක් කරහා. Special Presidential Commissions of Inquiry Law No. 7, 1978. ඉතින් ඇත්ත වශයෙන්ම Civic Disability ඒ ක්‍රියාවලිය ප්‍රජායිති අහෝසි කිරීමේ ක්‍රියාවලියේ ඒකට මුල පුරන්න ඕන වෙන කවුරුත් නෙමෙයි වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් මම දන්නේ නැහැ වර්තමාන රට බංකොලොත් කරපු 134කගේ වරමෙන් ඇවිල්ලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණය කියනකොට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම නිවාඩ් කබ්‍රල්, WD ලක්ෂ්මන්, ජයසුන්දර, ඒ වගේ මාටිකල, ඒ වගේ මන්ත්‍රි බෝඩ් එකේ දෙන්නෙක් හැරුණකොට අනිත් අය එහෙම කියනකොට මන් දන්නේ මේ ජනාධිපතිතුමාට ඌමනාවක් තියේද? මේ රටේ අතිමහත් බහුතරයක් ඉල්ලන ඒ ප්‍රජායිති අහෝසි කිරීමේ වැඩපිළිවෙලේ මූලාරම්භයට එතුමාට ආරම්භයක් ලබා දෙන. මොකද එතුමාගේ අතේ ඕක තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ප්‍රජායිති අහෝසි කිරීමේ කාර්යය මේ රටේ අතිමහත් බහුතරයක් මේක ඉල්ලන මොහොතක විශේෂම ශ්‍රේෂ්ඨාධිකරණය අද ඔප්පු කරලා හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අද ඔප්පු කරලා හමාරයි මේ රටේ විධානම් කිව්ව එක්කෙනෙක් කියලා, පීබී ජයසුන්දර කියලා නෑ ප්‍රමුඛ ඒ මුළු කණ්ඩායම මේ රටේ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ නිගමනයට ආවේ වෙන කවුරුත් නිසා නෙමේ. සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක්, සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයක්, සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලයටත් පින් සිද්ධ වෙන්නයි කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕන. මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අවසාන වශයෙන් අපේ හිතවත් ජනාධිපතිතුමාට කියන්න කැමති, එතුමා බොහොම ලස්සන වචන හරඹයක ගිහිල්ලා එතුමා කියනවා එන්නකෝ එන්නකෝ ඕගොල්ලෝ දෙන්නකෝ සහයෝගය, ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා නේකරේ. මේ මොකද්ද මේ පෙන්වන්න හදන්නේ? මේ පෙන්වන්න හදන්නේ මේ සමගි ජන බලවේගයේ ඉන්නේ අතිමහත් බහුතරයක් UNP හිටපු අය මේ රටට පෙන්වන්න හදන චිත්‍රය. ඒ නිසා ඔයගොල්ලොයි මමයි එකයි කියන කාරණාව සම්පූර්ණයෙන්ම වැරදි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අනුගමනය කරන නව ලිබරල් වාදී ලුම්පන් ධනවාදය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි අනුගමනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්, සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක්, මානුෂීය ධනවාදයක්. ව්‍යවසායකත්වය තුළ නිදහස් වෙළඳපොළ බලවේග තුළ අපි නිර්මාණය කරනවා අපේ ධන සම්පත, අපේ වෙල්ත් ක්‍රියේටින් මෙකනිසම් එක කැපිටලිසම් විත හියුමන් ෆේස්. හැබැයි අපි දන්නවා ධනවාදයේ තිබෙනවා ඌනතාවයන් අඩුපාඩු රැසක්. අපි ඒ නිසා තමයි සමානාත්මතාවය, යුක්තිය, සාධාරණත්වය, එක්විටි, ජස්ටිස් එය නිර්මාණය කරන්නට අපි මොරල් සහ එතිකල් ආකාරයට සෝෂල් ඩෙමොක්‍රටික් ප්‍රින්සිපල්ස් අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මගේ කතාව අවසන් කරන්න පෙර ගරු කතානායකතුමනි මම නංගන් සඳහන් කරන්නේ නැහැ. මං එක දෙයක් කියන්නම් රට යන අත ගැන. මේ රට යන අත ගැන හොඳට හොයලා බලන්නට පුළුවන් රටේ ජනාධිපතිතුමා ළඟ ඉන්න අයටම විශ්වාසයක් තියනවද නැද්ද රට යන අත ගැන. මම නංගම් කියන්නට යන්නේ නැහැ. මගේ කතාව අවසන් කරමින් මම කියන්නට කැමති එතුමා වෙනුවෙන් ඉන්න මාධ්‍ය කණ්ඩායම් එතුමත් එක්ක රට ගිහිල්ලා ආපහු මේ රටට ඇවිල්ලා ඒ වීසා එක උපයෝගී කරන්න රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. මම නංගම් කියන්නේ යන්නේ නැහැ. ඔන්න එතුමා ආවරණය කරන මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් කවුරු හරි අභියෝග කරනවද නම් කියන්න. කවුරු හරි අභියෝග කරනවද? කවුරු හරි අභියෝග කරනවද? නැහැ. කවුරුත් අභියෝග කරන්නේ නැහැ. ඒ නිසා මම නංගම් කියන්නේ යන්නේ නැහැ. මොකද මම හිතනවා පොඩ්ඩක් සදාචාරාත්මකව මම නංගම් නොකිය ඉන්නට ඕන. ජනාධිපතිතුමා ළඟ ඉන්නම එතුමාව ආවරණය කරපු මාධ්‍යවල දෙතුන් දෙනෙක් රට අතහැරලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලොන්ටත් විශ්වාසයක් නැත්නම් ජනාධිපතිතුමාගේ ඉදිරි ගමන ගැන ලක්ෂ 220කගේ විශ්වාසය ගැන මොන කතාවද? මේ ප්‍රකාශයත් සමග මගේ කරුණු ඉදිරිපත් කිරීම අවසන් කරනවා. මම ප්‍රාර්ථනා කරනවා මේට වැඩිය ප්‍රබුද්ධ ප්‍රශස්ත විද්‍යාත්මික සාක්ෂි මත පදනම් වුණු දත්ත මත පදනම් වුණු අනාගත ගමනක් මුලපුරන්නට ඇත්ත වශයෙන්ම හැකියාව ලැබේවා. මට නම් පේන්නේ නැහැ මේ ජනාධිපතිතුමා වටේ ඉන්න එතුමාට එක එක දිරච්චලනු දෙන කණ්ඩායමට එතුමාව නියම මාර්ගයට ගෙන යන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ. අපේ රටට සෞභාග්‍ය සම්පන්න අනාගතයක් බිහි කිරීම සඳහා සමග ජන බලවේගෙත් සමග ජන සන්ධානෙත් අපි සියලු දෙනාම අනිවාර්යයෙන්ම සූදානම් කියන පණිවිඩය ලබා දෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව්.
විවාදේ කතික ලැස්තු සකස් කිරීමේදී ආණ්ඩු පක්ෂ කාර්යාලය ඒ පිළිවෙල සම්බන්ධව මගේ කනස්සල්ල පළ කරමින් මම වෙලාව ගන්නෙ නැහැ. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ කතාව ලියලා තියෙනවා. මේක හැන්සාට් ගත කරන්න කියලා ඉල්ලීමක් කරමින් මම නැතරම.